साधु निधास सवसरे धावे निमासे खयवे निदा भावना वेड सटाना නිවන් අරමුණු කරගත් කාරුණික පින්වත්නි, අපේ පින්වතුන් තථාගතයන් වහන්සේගේ ධර්මය දැන ඉගෙනගෙන හොඳින් ධර්මය ගැන දන්නවා. අභියෝගය තියෙන්නේ ඒ දැනගෙනගත් ධර්මය කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ කියන කාරණය. ඒක තමයි හරිම අපහසු අමාරුම කාර්යය. කොහොමද අපි ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නේ? එමනම් අපි කළ යුතුව තිබෙන්නේ අප ළඟ තියෙනා වූ සංයෝජන ධර්ම එළවා දැමීම. මුලින්ම තමන්ගේ ළඟ තියෙන සංයෝජන තමන් අඳුන ගන්න ඕන. එහෙම නැතුව බණ ධර්ම කොච්චර ඇහුවත් වැඩක් නැහැ. ධර්මයේ උපකාරක වෙන්නේ සංයෝජන අඳුන ගන්න. තමන්ගේ ප්‍රශ්න අඳුන ගන්න තමයි ධර්මය උපකාර කරගන්න ඕන. හරියට පෙනුනේ පැලෑටි අතරින් වල් පැලෑටිය තෝරගන්නවා වගේ. අපේ තුල උදුරා දැමිය යුතු ඉවත් කළ යුතු පැලෑටි මොකක්ද, ඉවත් කළ යුතු දෙයක් තියෙනවද කියලා බලන්න. ඒක හඳුන ගන්න මුලින්ම මොකද හඳුනගන්නේ? දුරාදාන්න ඉවත් කරන්න මන් තුල තියෙන මොකද්ද කියලා. එහෙම දෙයක් හඳුන ගන්න නැතුව කල්පාන්තරයක් ධර්මය ඇහුවත් වැඩක් නෑ. හැමදාම එක තැන. එනිසා වෙනතුන් අඳුන ගන්න මා විසින් උදුරා දැමිය යුතු ඉවත් කළ යුතු ධර්මය ක්ලේශය සංයෝජනය නීවරණය එකෝම කතා කළත් තමන්ගේ තියෙන අඩුපාඩුවක් හොයාගන්න. එක අඩුපාඩුවක් හොයාගෙන ඒක උදුරා දැමුවට පස්සේ ආයි පරීක්ෂා කරලා බලනකොට තව අඩුපාඩුවක් හම්බ වෙයි. තමන්ගේ වගාවක තියෙන වල් පැලෑටි උගලනෝ වගේ තමයි. එකක් උගලලා නිකන් ඉන්නේ. අපි තව බලනවා අනිත් පැලෑටි කොහෙද තියෙන්නේ කියලා වල් පැලෑටි. ආන් මේ වගේ පින්නතුනේ තමන්ගේ තියෙන ඉවත් කළ යුතු ධර්මයේ මොකද්ද කියලා තමන් අඳුරගන්න ඕන. ඇත්තටම තියෙනවද තමා තුළ ඉවත් කළ යුතු ධර්මයක් තමන් අඳුනගෙන? එහෙම නැත්නම් වහාම ඉවත් කළ යුතු පැලෑටි සොයා පරේක්ෂණයක යෙදෙන්න. එවිට ඔබට එය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. උදුරා දැමේතු පැලෑටි අතර මහ පැලෑටි තියෙනවා, කුඩා පැලෑටි තියෙනවා. නමුත් අපේ වගාවකට බාධා වෙන හැම පැලෑටියක්ම අපි උගුල්ල උදුරලා දානවා. ඒ වගේම දැඩි බාධා ඇති කරන මහ පැලෑටිත් තියෙනවා. මේවා විශේෂයෙන් උදුරා දානවා. එහෙමනම් තමන්ගේ ජීවිතයේ දුකට හේතු වෙන මහා පැලෑටි මොකක්ද? විපතට හේතු වෙන මහා පැලෑටි මොකක්ද කියලා තමා තුල බලන්න තමන්ගේ හිතේ තියෙන. හිත ඇතුලෙන් ඔබට දුක් දෙන මහා පැලෑටි කුමක්ද? ඔබ මමත්වය කරපින්නාගෙන ඉන්න කෙනෙක්ද? මමත්වය දුරලමින් සිටින්නා වූ කෙනෙක්ද? මමත්වයේ කරපින්නාගත් කෙනෙක්ගේ ලක්ෂණය තමයි හැමදාම දුක් විඳීම. හැමදාම යා මොනවා හරි හේතුවක් මුල් කරගෙන වටේ ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම බැන බැන මේ අනිත්‍ය නිසා තමයි මට මේ දුක කියලා යා මේ මමත්වයේ යුක්ත මිනිස්සයාගේ ස්වභාවය පෙන්නුතුනේ. හොඳට තේරුම් ගන්න, වටේ ඉන්න මිනිස්සුන්ට බනිනවා තමන්ගේ තියෙන අඩුපාඩුව නිසා. නමුත් පින්නතුනි, නිවන් දකින්න යන ආර්ය ධර්මයේ ගමන් කරන සැබෑ බෞද්ධයෙක් මේ සියලු දුක්වලට හේතුව තමාගේ වරදයි කියලා තමාට පටව ගන්නවා. මම යම් කිසි තැනක දුක් විඳිනවා නම් ඒකට හේතුව මාගේ වරද, මා තුළ ඇති වරදක් කියලා පටවගෙන තමන්ගේ වරද නිවැරදි කරගන්න මහන්සි වෙනවා. ඔන්න ප්‍රධාන ලක්ෂණයක් අනුසෝතගාමී සහ පටිසෝතගාමී ප්‍රතිපදා දෙකෙහි ගමන් කරන අයගේ ලක්ෂණ. අනුසෝතගාමී යන අය වටේට මිනිස්සුන්ට බැන බැන ඉන්නවා. පටිසෝත ගාමී යන කෙනා ඒ වරද තමන්ගේ කියලා හිතාගෙන තමන්ගේ හිත නිවැරදි කරගන්න එතන හරි ගස්ස ගන්න උත්සාහ කරනවා. ඉතින් හොඳට බලන්න, තමන් කොතනද ඉන්නේ කියලා. වටේම අයට දොස් කියනවද? එහෙම නැත්නම් තමන්ගේ අඩුපාඩුව තමන් තේරුම් අරගෙන තමන්ගේ හිත නිවැරදි කරගනිමින් කටයුතු කරනවාද? එහෙමනම් පින්නතුනේ ආර්ය මාර්ගයේ යන කෙනෙකුට කිසි වෙලාවක නැහැ බාහිර කෙනෙක් වැරදි නැහැ. වැරද්ද තියෙන්නේ තමන්ගේ හිතේ කියලා තමන් ඒක හදාගන්න කටයුතු කරනකොට ඒක මහා බලයක් බවට පත් වෙනවා, මහා වීරයක් බවට පත් වෙනවා. ඒක තමන්ට වාසිදායකයි. නැත්තම් අර මමත්වයේ ඉන්න මිනිසුන් වගේ ඒගොල්ලන්ගේ දොසට හැමතිස්සෙම බනින්නේ එහෙම නැත්තම් බිරිඳට, ස්වාමියට, එහෙම නැත්තම් දෙමව්පියන්ට, එහෙම නැත්තම් යාළුවන්ට, එහෙම නැත්තම් ගුරුවරුන්ට, එහෙම නැත්තම් ග්‍රහයන්ට, එහෙම නැත්තම් තමන් මැව්වයි කියලා කියාගන්න දෙවියෙකුට, දෙයියෝ මට දීලා නැහැ කියලා, දෙයියෝ මට හැමදේම දීලා නැහැ කියලා දෙයියන්ට හරි බයිනවා. ඒ කියන්නේ බාහිර කෙනෙකුට දොස් නගමින් ඉන්නවා මෙන්න මමත්වයේ පුජ්‍යලේ දැක ගන්න ලැබෙන හොඳම අවස්ථාව. මමත්වයේ දුරු කරගත්ත කෙනෙක් කවදාවත් මේ කිසි දෙයකට බාහිර ලෝකයට දොස් කියන්නේ නැහැ. මමම තමයි මනස හදන්නේ, මමම තමයි මනස පවත්වන්නේ, මමම තමයි විපාක විඳින්නේ, මමම තමයි කර්ම කරන්නේ. නිවැරදි විය යුත්තේ මමමයි කියලා, දුරු කරගත යුත්තේ මමත්වයමයි කියලා මෙයා තමා දෙසට හැරෙනවා. එහෙමනම් තමා දෙසට හැරිච්ච පුජ්‍යලයා සහ බාහිර ලෝකයට හැරිච්ච පුජ්‍යලයා අපිට පැහැදිලිව පේනවා. තමා දෙසට දොස පවරා ගැනීම ඉතාම අපහසු, අසීරු, බරපතල කාරණයක් වෙනතුළු. තමා දෙසට දොස පවරා ගැනීම. බාහිර ලෝකයට දොස පවරා සිටීම තමන්ගේ හිත සැහැල්ලු කර ගැනීම. කියන්නේ වගකීම් විරහිතයි. මේකට හේතුව ඉපදීම. අම්මා තාත්තා උපද්දපු නිසා කියලා දුන්නාම හරි ලේසි. අම්මා තාත්තා තමයි වග කියන්න ඕන අපේ දුකට. ඒගොල්ලෝ ජොලි කරන්න ගිහිල්ලා අපි වහම් වෙලා හරි වදයක් වෙදින්නේ. එහෙම නැත්නම් මේක අපිට ගුරුවරු නෑ. එහෙම නැත්නම් හරි ආගම දහමක් ලැබුණේ. එහෙම නැත්නම් දෙයියෝ සෞත්තුයි. නැත්නම් ග්‍රහය සෞත්තුයි. ඒ නිසා තමයි අපි දුක් වෙදින්නේ කියලා හිතනවා. ඒක අඥානකමේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටික ඔන්න ඒ බාහිර ලෝකයට දොස් පවරන තැන අපිට දක්නට ලැබෙනවා. එහෙනම් විශේෂ අභියෝගාත්මකම බලය, ශක්තිය අරගෙන තමා දෙසට, තමා තුළ ඒකට ප්‍රතිචාර දක්වන තැන තියෙන දොස, ඒක සමග දුක් විඳින්නට හේතු වෙච්ච චේතනාව, මානසිකත්වය අපි සොයා ගන්න මහන්සි වෙනවා. පින්නතුරි ගැටලුවක් තියෙන තැනක ඒ ගැටලුව විසඳ ගන්න තියෙන හොඳම මාර්ගය තමයි දැක්ම. එහෙමනම් මනස තුළ දුක් විඳින තැනක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව විසඳ ගැනීම සඳහා අපි කළ යුතු එකම දේ තමයි ඒ ගැටලුව පිළිබඳව දැක්ම, හොඳින් බැලීම. එහෙමනම් අපේ ගැටලුව දිහා ඉස්සල බලාගෙන ඉන්නවා. ඒක තමයි මුලින්ම කරන්න වෙන්නේ. මේක ගල් පර්වතයක බුදු පිළිමයක් නෙලනවා වගේ අසීරු කාරණයක්. නිකම්ම හිස් ලීයකින් ලස්සන කැටයමක් නිර්මාණය කරනවා වගේ කාරණයක්. ලේසි වෙන්නේ නැහැ. තමන්ගේ සිත්තුන්ට අහුවෙන්නේ නැතුව ලෝභ, දේශ, මෝහ, රාග, මද, මාන, ඔය ඉරිසියා නොයෙකුත් සිත් සතන් එනවා මේ මමත්වයෙන් ඉවනෝ. ඒ එන සිතිවිලි ධාරා අල්ලගන්න නැතුව නිරෝධ විමුක්තිදායක ශාන්ත ප්‍රනීත සිද්ධාරාවක් අල්ලගන්න තමයි අපි මේ මහන්සි වෙන්නේ. නොවැලීම කියන එක අල්ලගන්නයි අපි මහන්සි වෙන්නේ. අපේ හිත කොයි වෙලාවෙද නොවැලී තියෙන්නේ, අන්න එතන තමයි අපේ ශාන්ති මාවත තියෙන්නේ, නිර්වාණගාමී ප්‍රතිපදාව තියෙන්නේ. අපේ දැක්ම කොයි වෙලාවෙද දෘෂ්ටිගත නොවෙන්නේ, අන්න එතන තමයි අපිට නිර්වාණ මාර්ගයේ ශාන්ති මාවත තියෙන්නේ. ඔබට ජීවිතේ කොපමණ වෙලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද දෘෂ්ටිගත නොවේ, සංකල්පගත නොවේ? විනාඩියක් ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරු දේශනා කරනවා සිව්පසයට හිමිකාරයෙක් කියලා. කසුරු සනක් පොඩ්ඩක් තප්පරයක් හරි ඉන්න පුළුවන් නම් ඒ තරම් එක වටිනවා පින්නතුනේ. අපේ පින්නතුන්ට බලන තප්පර 10ක් ඉන්න පුළුවන්ද කියලා. ඒ තප්පරයක් කියන වචනේ පාවිච්චි කරන්නේ ඉතින් යම් ප්‍රකාශනයකට. ඒ කියන්නේ මේක ඒ තරම් වටිනවා කියන එක පෙන්වන්න. නැත්තම් තප්පරයක් නෙමෙයි ඉන්න ඕන දවසට පැය ගණන් ඉන්න පුළුවන් නම් හොඳයි. බොහොම හොඳයි. කිසිම දෘෂ්ටියකටම නොපැමිණ, කිසිදු සංකල්පයකට නොපැමිණ ඉන්න එවිට අර සියල්ල සම්පූර්ණ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය අනිත් කරුණුත් ඔක්කොම සම්පූර්ණ වෙනවා. නොපැමිණ සිටින්න අසුරු සැනක් කරේ. එක තප්පර 10ක් විනාඩියක් කරේ ඉන්න උත්සාහ කරන්න. අපි පැයක් උත්සාහ කරාම අඩුම තරමේ අපිට තප්පර 10ක්වත් පුළුවන්කම ලැබෙයි. ඒ අවස්ථාව උදා කරගන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ කොහොමද කියලා දැනගත්තේ කොහොමද? තමන් පරිපූර්ණයි කියලා දැන ගැනීම නෙමෙයි. තමන් පරිපූර්ණයි කියලා දැන ගැනීම. ඒ වගේම අපට මේ ගමන් මගේ අප පරිපූර්ණයි කියලා අපි දැනගන්නේ කොහොමද? හරි සංකීර්ණ ප්‍රශ්නයක් නේ. කොහොමද පොතින්ද අපි දැනගන්නේ අපි ඇත්තටම අපි සම්පූර්ණයි කියලා අපිට තේරෙන්නේ කොහොමද? අපි අපට උත්තරයක් නැති ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ කියලා අවබෝධ වෙන දවසට සමහරවගේ උත්තරයක් නැති ප්‍රශ්නයක් මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා උපතේ සිට මරණය දක්වා මරණය නැමැති දෙවැන්ත ප්‍රශ්නයක් ඇතුළුව. ඒකත් ප්‍රශ්නයක් නේ, ලොකු ප්‍රශ්නයකට මැදිවීමක් නේ. ඒ ප්‍රශ්නේ ඇතුළු ජීවිතේ ලැබෙනා වූ සියලු ප්‍රශ්න අතර කිසිම ප්‍රශ්නයක් නැහැ තමා ළඟ උත්තරයක් නැති ඒ සියල්ලට උත්තර ලබා දුන්නු කෙනෙක් හැටියට. උත්තර තියෙන කෙනෙක් හැටියට, ඒ වගේ මේ සියල්ලටම ප්‍රායෝගිකව උත්තර ලබා දුන්නු කෙනෙක් හැටියට තමන් ශක්තිමත් නම් එහෙම නැත්නම් අපි ඒකට කියමු මේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ මට ගැටලුවක් වෙන. එහෙම නැත්නම් දුකටපත් වෙන, පීඩාවටපත් වෙන, මාව මෙල්ල කරන්න පුළුවන්, මාව බය කරන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ලෝකේ නැත කියන පූර්ණත්වයට ඔබ පැමිණියා කියලා ඔබට තේරුණොත් අන්න එදාට ඔබ පරිපූර්ණයි, සම්පූර්ණයි. ඒ වනේ බුදු කෙනෙක් අහවල් ගැටළු වෙයි, අහවල් ගැටළු වෙයි කියලා කොයි වෙලාවකවත් බය වෙලා නැහැ. ඈ නින්දා කරාවි, හොම කරාම අපහාස කරාවි, මිනිස්සු කුපිත වේවි. දැන් අපි නම් බයයිනේ නේද? ඌව කියන්න යන්න එපා නේද? මිනිස්සු මෙම හතුරු බිහි වේවි. බුදුහාමුදුරුවෝ විතර ඉතින් හතුරු බිහි කරගත්ත කෙනෙක් කවුරුත් නැහැ. හතුරු බිහි වුණා තමයි. හතුරු බිහි වේවි කියලාවත්, මිනිස්සු නින්දා අපහාස කරයි කියලාවත්, මෙහෙම කරාම ගරු සත්කාර ලැබෙයි කියලාවත්, මෙහෙම කළාම නින්දා අපහාස ලැබෙයි කියලාවත් උන්වහන්සේ ගණන් හදාගෙන වැඩකලේ නෑ වෙනතරේ. අන්න ඒ වගේ අපත් අපිට මුහුණ දිය නොහැකි උත්තරයක් නැති ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ කියලා අවබෝධය පහළ වෙනකොටම ඔන්න අපට පරිපූර්ණයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඒක ධර්මයේ වචනයකට ගෙන આવොත් එහෙම අපි කියනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ඔක දැන් මං කිව්වයි කියලා කිව්වහම නේ පිළිගන්න බැරි. අටලෝ ධාමෙන් නොසැලෙන මනසක් නේද ඇති වුණාම චිත්තං යස්සන කම්පති, හිත කෙසේ නොසැලෙන මට්ටමකට පත් වුණාම ඒ කියන්නේ ප්‍රශ්න උත්තර නැති ප්‍රශ්නයක් නැහැ. පුත්තස් ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති, කම්පණය වෙන්න හේතුවක් නැහැ. අශෝකං ශෝක නැහැ. බය නැති භූමියකට අභය කියන ගුණයකටනේ කේම භූමිය කියලා කියන්නේ. කේම කියලා කියන්නේ බයක් ඇති වෙන්නේ. නිර්වාණයට කියන නම තමයි කේම. හේතු නිර්භය ස්ථානය කියන්නේ මායාවෙන්වත් ගැටලු වෙන්නේ නැති තැනක් කේම භූමිය. කොතනද ඒ තියෙන්නේ? ඒ භූමියේ තියෙන්නේ. ඒ අවබෝධ කරගන්න එතෙන්ට මනස දියුණු වෙනවා. එතෙන්ට මනස දියුණු වෙනවා. එතෙන්ට මනස දියුණු වෙන්නේ විදර්ශනාවෙන්මයි. මනස උසස් කරගන්න. සම්මුති වචන පාවිච්චි කළාට මනස කියන වචනේ ඉතින් එහෙම දැනටම අපිට ගන්න සිද්ධ වෙනවා. නමුත් මනස උසස් කර ගැනීම කියන එකට යනකොට මනස කියන එක දිය වෙනවා. මනස කියලා කියන්නේ මවා ගන්න දේවල්. ඒ කියන්නේ මනස කියලම කියන්නේ මනසේ නැහැ වෙන මොකවත්. මනසේ තියෙන්නේ මවා ගත්ත දෙයක්. දැන් මම ඔබට කියනවා සිරි පාදේ ගැන මවා ගන්න කියලා. දැන් මේ හැම දෙනාම සිරි පාදේ මවා ගන්නවා. දැන් මම අහනවා එක්කෙනෙක් ඔබ සිරි පාදේ මොන පැත්තෙන්ද මවා ගත්තේ? ඇකේ මම උඩ ඉඳන් බලනවා වගේ මවා ගත්තේ. මම මවා ගත්තේ අර හැටන් පැත්තෙන් යන පැත්ත. මම මවා ගත්තේ පලාබන්දර පාර. මං කුරුවිට පැත්තේ යන පාර තමයි මම මවා ගත්තේ. ඉතින් අන්න ඒ වගේ පිළිතුනේ මනස කියන්නේම මවා ගන්න ඉන්න දේවල්. ඔබ ළඟ ඔබ තියෙනවා නම් මේ ඔක්කොම තියෙන්නේ. ස්වාමියා ගැන යම් චිත්ත රූපයක් තියෙනවා නම් සුභ සුභ පැහැදීම පැහැදීම ඇතුළු, ස්වාමි දියණිය ගැන පැහැදීම පැහැදීම ඇතුළු ඒ තියෙනවා නම් ඒ තියෙන්නේ තමන්ට ආවේනිකව තමන් මවාගත් එක. තමන්ගේ දරුවෝ ගැන සමහරලාට මවාගෙන තියෙන ඒත් මවා ගැනීම. දැන් සමහර අම්මලා ගෙදර ඉඳන් හිටන් ඉන්න මගේ පුතා බෝපැලේ වගේ කියලා. හත්තන්සේ බෝපැල නෙමෙයි, එළියට ගියාම ගංජකාරයෙක් එක්ක කුරුකාරයෙක් වෙන්න පුළුවන්. සමහර අයගේ දරුවෝ මං කියන්නේ හාත්පස සමහර අයගේ ඉන්න දරුවෝ හරි සෞත්තුයි කියලා හිතන් ඉන්න නමුත් මෙන්නේ හොඳයි, හොඳ මාර්ගය යන කෙනෙක්. ඉතින් අර යාට තේරෙන දෙයට අනුව යාට සාපේක්ෂිතව මවා ගැනීමක් කරනවා. මෙන්න මේ මවා ගැනීම එකක්වත් නැහෙනේ බුදුහාමුදුරු ළඟ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ප්‍රායෝගික බවක් තියෙන නිසා හැම මොහොතකම සජීවී ස්වභාවයක් තියෙන නිසා බුදුවරුන්ට රහතුන්ට තියෙන ක්‍රියාසිත කියන එක අපිට උගන්වනවා අභිධර්මයේ. පෙර මනෝභාවයන් තුලින් ඉදිරිපත් වෙන්නේ නැති නිසා මේ නූතනයේ මේ මොහොතේ ඉන්න මිනිස්යා දිහායි බලන්නේ. මේ මොහොතටයි කතා කරන්නේ. අතීතයට නෙමෙයි, අනාගතයට නෙමෙයි. දොස් කියනවා නම් දොස් කියන්නේ, හොඳ කියනවා නම් හොඳ කියන්නේ මේ මොහොතට. අපි අතීතයේ අවුරුදු 60 70ක් ඈත අතීතයේ ඉඳලා බැලලා තමයි මිනිස්සුන්ට හොඳ කියන්නේ දොස් කියන්නේ. මේ මොහොතේ මොකද මිනිස්සයා අලුත් වෙනවා, වෙනස් වෙනවා. ලෝකේ හැමදාම අලුත් වෙනවා, වෙනස් වෙනවා. මේ මොහොතේ බලන්න. දැන් මවාගත්ත පොට්ටෙනියක් ඔළුවට තියාගෙන හිතේ දරාගෙන ඉන්නේ. ඒක මෙමින් තියන්න, ඒක විසි කළා දාන්න. ඒක පියාගෙන විසි කරන්න. ඒ කියන්නේ නැවත හිත ගන්නවත් බැරි වෙන විදිහට යමක් විසි කරන්න, එහෙම ඇස් දෙක පියාගෙන විසි කරමු. මේ මවාගත්ත පොට්ටෙනිය තමයි අපිට සියලු දුක් රැස එකතු කරන්නේ කියලා කල්පනා කරගෙන ඉසි කරලා දාන්න. මමත්වය සැප කියලා වැරදි අවබෝධයකින් එකතු කරන්නේ කුණු දුක. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? මමත්වයේ සැප කියලා හිතාගෙන අහුලන්නේ, මැණික් ගල් කියලා හිතාගෙන අහුලන්නේ අඟුරු, වටින් නැති දේවල්. ඒකනේ බුදුහාමුදුරුවෝ සාරංච සාරතෝ යත්වා සරුදේ සරු විදියට දකිනවා මිසක් මේ નિසරු දෙයක් සරුවේ කියලා ආකල්පයක් ඇති කරගෙන කවුලල් වැඩන්නේ. මරණයෙන් පස්සේ හදගැස්ම නතර වෙලා මරණයෙන් පස්සේ ඔබට වටිනාම දේ මොකක්ද කියලා කියන්න බලන්න. ඇත්ත වශයෙන්ම ජීවිතේ අපි දීපු වටිනාකම් තියෙන වයින් 199.9 දශම ගානක්ම මේ මරණයෙන් මිහා තියෙන වටිනාකම්නේ. මරණයෙන් එහා තියෙන වටිනාකම මොකද්ද ඔබේ? මරණයෙන් එහා තින්නේ මමමද? නැහැ ඉතින් ඒ අර භූතයා හිතුවොත් ඒත් ඉන්නේ මමමයි කියලා නේද? නමුත් ඒ වටිනාකම් සියල්ල කැන්සල් වෙනවා, අහෝසි වෙනවා, නිෂ්ක්‍රීය වෙනවා කෙනෙක්ගේ මරණයෙන් පස්සේ. එහෙමනම් අපේ වටිනාකම මොකන්ද මරණයෙන් පස්සේ? අන්න ඒ වටිනාකම දැන් මෙන්න මේ මොහොතට ගේන්න. නිකන් මේ බලන්න කිව්වේ මරණයෙන් පස්සේ ඔබේ තියෙන වටිනාකම මේ මොහොතට ගෙනින්න. දෙදාස් අසූව වෙනකොට ඔබ මැරිලා කියලා හිතන්නකො. එහෙම හිතන්න අමාරු යාමුදුරුවනේ. අපි තාම හොඳ 2100 විතර එනකන් ඉන්න ඕන. 2080 වෙනකොට ඔබත් නෑ මමත් නෑ. තේරෙනවද? කොච්චර හොඳ හිටියත් කොච්චර නිරෝගීව හිටියත් වයස ගණන් අදලා බලන් 2080ට ගියේද කියලා. දෙදහස් අසූවේ ඔබ ළඟ තියෙන වටිනාකම දැන් තියාගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ අනුයන්තේ අනුයන්ති කියන වචනයක් අනුව ගමන් කරන අනුව සිතන දැන් බලන්න අපේ සිත් මේ ලෞකිකත්වයේ මරණයෙන් මෙහා තියෙන දේවල් මුල් කරගෙන එක එක දේවල් අනුකූල කරගෙන අනුව නේද සිතන්නේ. මොනම මම මුල් කරගෙන හිතනවා, දරුවා මුල් කරගෙන හිතනවා, ඊට පස්සේ දීපල වස්තුව මුල් කරගෙන හිතනවා, යාළු මිත්‍ර හිතයි සිය අය ලැබෙන්නේ අය හිතාගෙන මුල් කරගෙන හිතනවා. මෙන්න මෙහෙම අනුව තමයි අපේ සිත මේ හැමතැනම සැරිසරන්නේ. එහෙම නැතුව තනිව හැසිරෙන්නේ අනුව අනුව හැම දිහාවකම දුවන්නේ යම්කිසි දෙයක් එක්ක සැබඳිව අනුව තමයි දුවන්නේ. මොනවා හරි දෙයක් තියෙන්න ඕනේ අපිට වාහනයක් කරගන්න. ස්ත්‍රියක් වාහනයක් කරගන්න පුළුවන්, පුරුෂයා වාහනයක් කරගන්න පුළුවන්, දරුවෝ වාහනයක් කරගන්න පුළුවන්, දේපල වාහනයක් කරගන්න පුළුවන්. මොකද මේ හිතට වාහනයක් ඕනේ දුවන්න, අනුව යන්නේ. එහෙම නැත්නම් ඒක නැගලා යන්නේ. සියලු ගැටලු ඇති වෙන්නේ මරණයෙන් මෙහා ජීවත් වෙනකොට. ඔක්කොම ගැටලු නැහැ මරණයෙන් එහා ජීවත් වෙනකොට. බලන්න ප්‍රායෝගික කරගෙන ඔබ මේ මොහොතේ ජීවත් වෙන්න මරණයෙන් එහා සිට මෙතන ජීවත් වෙන්න. මරණයෙන් මෙහා ඉඳගෙන ජීවත් වෙන්නම මරණයෙන් එහා ජීවත් වෙන්න. ආර්ය භූමියටපත් වෙච්ච උතුමෝ ජීවත් වෙන්නේ මරණයෙන් එහා හැම විටම. මරණය පහු කරගෙන ගිහිල්ලනේ ආර්ය භූමියටපත් වෙනවා කියන කෙනාට මේ මානසිකවම මනස තුළම දර්ශනය තුළම මේ මරණය කියන මෙහෙම කඩිර හම්බ වෙනවා. මෙන්න මේ කඩිර පණිනවා යා. මරණය කියන කඩිර එහා පැත්තට පැනල ගමනක් යනවා. අන්න එතකොට කියනවා යා ආර්ය භූමියටපත් වුණා කියලා. ඔබ මරණය කියන කඩිර දැක්කොත් ඒක පාගන්න, ඒක අභිභවා යන්න, ඒක පසුකර යන්න ඔබේ මනස සූදානම්ද කියලා බලන්න. ඉස්සරහා තියෙනවා මරණය නැමැති කඩිර. බලන්න මේක පවු කරලා එහා පැත්තට පැනල යන්න සූදානම්ද කියලා. මරණය නැමැති කඩිර පහු කරනකොට එතෙන්දී සිද්ධ වෙන්නේ මොකද්ද? මරණයනේ. මරණය නැමැති කඩිර කියන්නේ ඒකයි. එතෙන්දී මරණය සිද්ධ වෙනවා. මරණයෙන් එහා ගමනක් තමයි තියෙන්න ඕන. එතකොට මොකද්ද මේ ජීවිතය කියන්නේ? ජීවිතයේ කියන එක සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ අවිච්ඡා පච්චයා සංඛාරා කියන මූලික පදනම වෙලා. අවිද්‍යාත්මක ලෝකයක්ම තමයි සැකසෙන්නේ. කොහේ බැලුවත් නිස්සාරයි. සාරයක් ගන්න බෑ. කියන්නේ පිළිකුල් කියන එක නෙමෙයි නිස්සාරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන නিত্য වූ සුඛ වූ ආත්ම වූ දෙයක් මේ ලෝකේ තිබ්බනම් මම මේ ලෝකේ රැඳෙනවා කියනවා. මේ ලෝකයේ නিত্য වූ සුඛ වූ ආත්ම වූ දෙයක් දුහවිල්ලක්වත් නැහැ කියලා. දුහවිල්ලක්වත් නැහැ. ඒ නිසා මම මේ ලෝකේ රැඳෙන්නේ නැහැ. මනස ඇතුළමයි මේ ලෝක දෙකම තියෙන්නේ. ලෝකෝත්තර බවයි ලෝකයයි මේ දෙකම තියෙන මනස ඇතුළේ අවබෝධ කරගත්තාම තේරෙයි අර ලෝකෝත්තර බව කියන එක තේරෙන්නේ මනසෙන් එහා කියලා. එතකන් අපි වාචිකව අපි කතා කරමු මේ දෙකම තියෙන මනස ඇතුළේ කියලා. මේ ලෝකේ විනිශ්චය කරන්නට යන්නට එපා. තමා විනිශ්චය කරගන්න. මෝඩයෝ මේ ලෝකේ විනිශ්චය කරගනිමින් ඉන්නවා. ඥානවන්තයෝ තමාව විනිශ්චය කරගනිමින් ඉන්නවා. එන්න වැදගත් ලෝකයේ විනිශ්චය කිරීම නෙමේ තමා විනිශ්චය කර ගැනීම. දේශකයා විනිශ්චය කර ගැනීම නෙමේ තමා විනිශ්චය කර ගැනීම. ධර්මයේ විනිශ්චය කර ගැනීමත් නෙමේ ධර්මයේ තුලින් තමා විනිශ්චය කර ගැනීම. තමන්ට පුළුවන්ද ධර්මයේ හරි වැරදි හොඳ නරක තෝරන්න? කොහේ තෝරන්නද? කොහේ තෝරන්නද? මරණින් එපිට හැම මොහොතකම ජීවත් වෙන්න. මේ ඉන්න අපි හැම දෙනාටම විවිධ රෝග බය, ව්‍යාසන බය, අනතුරු බයවල මේ ඔක්කෝම වට වෙලා තියෙද්දි තමයි මේ මිනිස්සෙක් අප ජීවත් වෙන්නේ. එහෙනම් බුදුහාමුදුරු කියලා දුන්නු ඇත්ත කතාව, සත්‍ය කතාවේ අපි පිහිටන්න ඕන. දුකට හේතු වන දේවල් සහ දුක්දායී දේවල් සියල්ල අත්හැරියට පස්සේ නිතරම ඔබ මරණින් එහාට ගමන් කරනවා, අමරණීයත්වයට පත් වෙනවා. අමරණීයත්වයට පත් වෙන්න නම් මැරෙන දේවල් එකක්වත් ළඟ තියාගන්නට බෑ. මැරෙන දේවල් ඉදිකට්ටක් පමණ ප්‍රමාණයක් හරි ළඟ තියාගත්තොත් ඒක මැරෙනවමයි. අමරණීය වෙන්න බෑ. මාර්යාගේ දේවල් ළඟ තියාගෙන, මාර්යාගේ දේවල් කියන්නේ මැරෙන දේවල්, විනාශ වෙන දේවල් වලට අපි කියන්නේ මාර්යා කියලා. මාර්යාට මේ ලොකු බඩ කියක් දෙහිකි නෑ, කටක ඔළුවකි නෑ. මාර්යා කියන්නේ මැරෙන දේවල් වලටයි. මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳලා ඉවර වෙලා අපි නිවන් දකින්නවා, බණ අහනවා කියලා කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්න තියෙන අම මොඩියෝ කියලා. ඒකට හේතුව තමයි එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්න 10ක් හෝ 100ක් ඒකෙන් පැන නැගෙන. ප්‍රායෝගික ලෝකේ බලන්නකො එක ප්‍රශ්නයක් විසඳන්න ගියාම ඒකෙන් ප්‍රශ්න 100ක්, 10ක්, 15ක්, 1000ක් පැන නැගිලා. දහසකුත් ප්‍රශ්න. ඒ නිසා ප්‍රශ්න විසඳලා අපි නිවන් දකිනවා, අපි ධර්මය අහනවා කියන එක අමෝ මෝඩකමක්. ඒක නිකන් මුහුදේ රළ නතර වුණහම මං නාන්නම් කියනවා වගේ වැඩක්. කවුරු හරි මෝඩේ මිනිස්සෙක් ඉන්නවා නම් රළ නතර වෙනකම් මම මේ ඉන්නේ නාන්න කියලා මෝදයිනේ. ඔබ ඒ මිනිස්සෙට කියන වචනේ මොකද්ද? මිනිස්සෙට කියාවේ මහ මෝඩේ කියලා. මෝහාන්ධකාරයේ ඉන්න මිනිස්සෙක් කියලා මේක කවදාවත් වෙන්නේ නැහැ. ඒක පොඩ අඩු වැඩි වෙනවා මිස නැති වෙන්නේ නැහැ. ආන්න ඒ වගේ තමයි පිළිතුර. ප්‍රස්ස විසඳුනාට පස්සේ නිවන් දකින්න හිතනවනම්, මන භාවනා කරන්න හිතනවනම්, යහපත් වෙන්න හිතනවනම් ඒක මුහුද රළ නතර වෙන තුරු සිටින මිනිසෙක් වාගේ මෝඩකමක්. මමත්වයේ තදින් අල්ලගෙන බනහන වැඩක් නැහැ. මමත්වයේ තදින් අල්ලගෙන බනහල වැඩන්නේ මමත්වයේ මෘදු කරමින් බනහන්න ඕන. සද්ධර්මය අහන්න ඕන මමත්වයේ මෘදු කරමින්, දිය කරමින් අහන්න ඕන. මමත්වයේ අල්ලගෙන නිකන් හරියට දැන් අපි කායික මමත්වයේ කියලා ගමුකෝ. අපි ගැස්සෙන අවස්ථාවක් හරේ, අපි විසි වෙන්න හදන අවස්ථාවක් හරේ, අපි පුටුවක නම් ඉන්නේ, අපි මොකද කරන්නේ? පුටුව තදින් අල්ලගන්නවා. මොකද අපි විසි වෙයි කියලා. ඒක තමයි කය රැක ගැනීමේ ක්‍රමවේදය. ඒ වගේම සමහරලාට මනසත් එහෙමයි. මනස මෙතන විසිවෙන්න හදනකොට අපි මේක රැක ගන්න. තදින් පුටුවත් අල්ලගෙන තදින් මේක රැක ගන්න බලනවා. ඒ කියන්නේ විසි කරන්න අපිට උමනාව තියෙන විසිවෙන්න හදනකොට ඕ රැක ගන්න හදනවා. ඒක වෙන්නේ විසිවෙන්න හදනකොට විසිවෙන්න ඉඩ දෙන්න. දුරු වෙන්න හදනකොට දුරු වෙන්න ඉඩ දෙන්න මමත්වයට. මමත්වයට ඔබ දුරු වෙන්න ඉඩ දෙනවා නම් ඇත්තටම මමත්වයේ දුරු වෙනවා. මමත්වයට දුරු වෙන්න නොදී මමත්වයේ අල්ලාගෙන සිටින්නේ ඔබමයි. එනිසා ඔබේ සක්කාය දිට්ඨියට වරදකරුවා ඔබමයි. ඔබයි ඉඩ දෙන්නේ නැත්තේ ඒකට නිදහස් වෙලා යන්න. බල්ලෙක් වගේ තමයි. අපි දැන් බල්ලෙක් හැද ගන්න වෙනසට ගේට්ටු ටික අරලා දාලා නිදාසෙ ඉන්නවනේ. ඌ යනවා එළියට ගිහිල්ලා උගේ පහඩි උරවම දාන්න යනවා. නමුත් යාව රැකගෙන ඉන්නේ, යාව හිර කරලා ඉන්නේ අපිමනේ. අපි ගේට්ටු අහලා එක්ක දැන්වල් දාලා එහෙම නැත්තම් කූඩු දාලා යාව රැකගෙන ඉන්නවා. එයා රැකගෙන ඉන්නේ මොකක් හරි එයාගේ බල්ලගෙනුත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා හිතලා. එයා ආරක්ෂාවක් දෙයි, ගුරාවේ එහෙම නැත්නම් හුරතලේට ඉඳී, ලස්සරට ඉඳී, පාළුවට ඉඳී, මොකක් හරි වින්දනයක්, සතුටක් මොකක් හරි එකක ඒ මිනිස්සෙට ඇති. ඒ නිසා තමයි බල්ලා ඉන්නේ. ඒ වගේම තමයි සක්කාය දිට්ඨිය ඉන්නෙත් එහෙමයි. ඒ මිනිස්සෙගේ ආරක්ෂාවට, රැකවරණයට, තනියට, පාළුවට, පැවැත්මට, දියුණුවට කියලා මොනවා හරි දෙයක් දේවල් වලට රැවටිලා ඉන්නවා. ඒ නිසා තමයි සක්කාය දිට්ඨිය ඉවත් වෙන්නේ නැත්තේ. හැබැයි ඒ සක්කාය දිට්ඨිය නම් තමයි අපිව මේ ආත්මභාවයේ මේ මිනිස්සෙක් කරලා මේ උපද්දවල තියෙන්නේ ඒ සක්කාය දිට්ඨියම තමයි. ඉතින් මාරයට කියන්න තියෙන්නේ ඉපැද්දුව බවත් ඇත්ත. මෙච්චර ලොකු මහත් කළ බවත් ඇත්ත. මේව මගේ කියලා හැඟෙන බවත් ඇත්ත. නමුත් මාය තා රවටනවා නොවේද? රැවට්ටීමක්ම මිස මේකේ කිසිදු ඇත්තක් යථාර්ථයක් නැහැ නොවේද කියලා අහන්න ඕන. ඒක නේද වෙන්නේ? මාරය කියනවා පින්නතුනේ මේ ශරීරය නොබේ, මේ ඉන්ද්‍රයන් ටික නොබේ. හොඳට විදර්ශනා කරලා බැලුවොත් තමයි හම්බෙන්නේ මේක මගේද නැද්ද? මගේ නොවේ, මගේ නොවේ. ඈ මේ නියපොතු ටික ඔබේ කියලා කියනවා, නියපොතු මගේ නෙවෙයි. දත් ටික ඔබේ කියනවා, දත් ටික මගේ නෙවෙයි. ඒව දිරණ ධර්මතා, ඒව මාර ධර්මතා, ඒව මාරයට හැඟෙන දෙයක්. ඒක මාර ක්‍රියාවලිය. මාරයාගේ දේවල් තමන්ගේ කරගෙන, මාරයාගේ දායාදේ තමන්ගේ කරගත්ත අයට කියන්නේ මාර දියණිවරු, මාර පුත්‍රයෝ. තාත්තගේ දේපල අයිති කරගන්න පුතාලා නෙමෙයි. හා මාරයාගේ දේවල් අල්ලගත්ත හැමෝම කාගේ දරුවද? කුමාරයාගේ දරුවෝ. එතකොට බුදුහාමුදුරුවන්ගේ බුදු පුතුන් වෙන්නේ, බුදු දියණියක් වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දායාදේ ගත්ත අය. මාරයාගේ දායාදේ ගත්ත අය මාර දියණිවරු මාර පුත්‍රයෝ, බුදුහාමුදුරුවන්ගේ දායාදේ ගත්ත අය බුද්ධ පුත්‍රයෝ බුද්ධ දියණියෝ. මේක රෙදෙන එකක් වෙන්න පුළුවන්. නමුත් මමත් සත්‍ය නොදක හිටියනම් මේ වචනේ අහුණු පටක් ගොඩක් රෙදේ. මටත් ගොඩක් රෙදේ. දැන් ඉතින් රෙදෙන්නේ නැහැ. රෙදෙන්නේ නැති හින්දා හරි මේ මට රෙදෙන්නේ නැති හින්දා මම ඉතින් චණ්ඩියා වගේ කියනවා නේද? මොකද හේතුව මම බුදුහාමුදුරන්ගේ දායාදේ ගත්ත නිසා. හරි අමාරුයි. හරි දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕන තමයි. නමුත් එහෙම අනිත් දේවල් වලට අපි ජීවිතේ කැපවීම කරලා තියෙනවනේ. විභාගවලට, උපාධිවලට නේද? ගේ දොර හදන්න මේ හරි කැපවීම කරලා තියෙනවා. ඉතින් අන්නේ වගේ කැපවීමක් ප්‍රමාණවත්. කමන්නේ ඒ වගේ කැපවීමක් කළොත්. දැන් අපි පාසල් අධ්‍යාපනය කියන එක කොටස ලබන්න ගිහිල්ලා ඉගෙනගෙන ආයි ගෙදර එන ළමයි බලන්න පොත අරගෙන මොනතරම් සුළු දෙයක් ඉගෙනගෙන තියෙන්නේ කියලා. හැ බස් එකක ගිහිල්ලා ඇඳුම් මැදලා උදේ නැගිටලා කෑම පෙට්ටි හදලා මේක කරලා ගිහිල්ලා මොනවද උගන්ලා තියෙන්නේ කියලා බලන්න. පොඩි පිටු හතරක් පහක් මොනවා හරි දෙයක් තමයි උගන්ලා තියෙන්නේ. ඉතින් කොච්චර කාලයක් වැය කළාද, ධනයක් වැය කළාද ඒ කාලේ? ඒ කාලේ වගේ කාලයක් ඔබ දවසකට ධර්මයට කැප කළොත් පුළුවන් කියන එකයි මම කියන්නේ. නමුත් අපේ අය එහෙම කැප කරන්නේ නැහැ ධර්මයට. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත ඕන කෙනෙක්ගෙන් අහලා බලනකොට ඒකનો අසීමිත කැපවීමක් කරලා තියෙනවා සත්‍ය අවබෝධ කරගන්න. කියන් වෙන තුනේ යන එන ගමන බිමනේ දෙපවා හැම තැනදීම ධර්මයේ සම්මර්ෂණය කරගෙන ගිහිල්ලා තමයි ධර්ම අවබෝධය කරගෙන තියෙන්නේ. හොඳ ධර්ම කරුණක් අසුනා මේක තේරුම් ගන්න මහන්සි වෙනවා. ඒ ඇත්ත බලබලා ඉඳලා නැහැ. ගුරුවරයෙගේ තියෙන අඩුපාඩුකම් හොය හොයා ඉඳලා නැහැ. අහවල් කෙනාගේ අහවල් කෙනාගේ බන හොඳයි නරකයි කී කී විවේචනය කර කර ඉඳලා නැහැ. දෘෂ්ටිධාරීන් වෙලා තමන් හොඳයි හරි මාමතක ඉන්නේ කියලා මේ අනිත්‍යවර දුස් කියමින් එක දෘෂ්ටියක් අල්ලගෙන ඉඳලා නැහැ. පැහැදිලිවම මගේ දුක මගේ හිත මම අවබෝධ කරගත යුතුයි කියන මහන්සි වීම තමයි කරලා තියෙන්නේ. ඔක තමයි මම දැකපු ලක්ෂණ කියලා. ඔක තමයි මම දැකපු ලක්ෂණ. සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඔබේ හිත පතුල රිදුම් දෙනවා, පිච්චෙනවා ඇති. එතන තුවාලයක් වගේ දැනෙනවා ඇති. තුවාලයක් තේනකොට කොහොමද දැනෙන්නේ? අපි ඒක පරිස්සම් කරනවා. කොච්චර හරි කොයින් හරි මොකක් හරි දෙයක් වුණොත් මෙතන දැඩි වේදනාවක් එනවා කියලා තේරෙනවා. තුවාලයකට ඉන්නෝනේ මැස්සු. ඉඳලා හිටලා ඉන්න තද මැස්සෝ ඉන්න උන් ගිහිල්ලා කෙලින්ම විදලා හාරගෙන කන්නේ මේක. එහෙම වෙලාවකට යන දැනුණොත් එහෙම උඩ වීසෙනවා ඒ මැස්සගේ කෑමට. විවෘතව තිබුණා තුවාලය. ඉතින් යන්නේ ඒ වගේ තමයි. පෙනුතුනේ මේ හිත කියන්නේ තුවාලයක් වගේ එකක්. ඒකට මේ අපේ සංස්කාර පෙනුතුනේ ඒවා සිදුරු කරගෙන ඒවා කනවා වගේ මැස්සෝ වගේ. සිත තුවාලයක් නම් ඒ සනීප කරගන්න. දැන් හිත තුවාලයකට සත්කාර කරනවා. තුවාලෙට ආදරෙන්ද නැහැ, තුවාලෙ සනීප කරගන්න. වලට ආදරෙන් නෙමෙයි. ඒ වගේම පින්නතුනි අපි අපේ හිතට සත්කාර කරනවා. හිත දමනය කරන්න උත්සාහ කරනවා. හැබැයි හිත මේ උඩින් තියන්න නෙමෙයි. හිත නැති කරගන්න. හිත දුරු කරගන්න. එවනම් අපි මේ හිත දිහා බලන්නේ හිත පවත්වන්න නෙමෙයි. හිත නැති කරන දාන. හිත නැති වුණාම කොයි වගේ ඇද්ද? සිත නැති වුණාම සිතිවිලි තියනවා හිත නැහැ. අපිට ඒක තේරෙන්නේ නැතුව ඇති, තේරෙන්නේ නැහැ. එතෙන්ට ගියපු දවසක තේරේ හාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා, ඒක හරියට ඇත්ත. හිත නැහැ, සිතිවිලි තියනවා. අයිතිකාරයක් නෑ රූප තියෙනවා, අයිතිකාරයක් නෑ ශබ්ද තියෙනවා, අයිතිකාරයක් නෑ ගන්ධ තියෙනවා, අයිතිකාරයක් නෑ රස තියෙනවා, අයිතිකාරයක් නෑ සිතේලි තියෙනවා. අයිතිකාරයක් නැති බව කියලා කියන්නේ සිත නෑ කියන එක. එතකොට දැනෙන්නේ කොහොමද? දැනෙන්නේ ඔබේ රතේ, ඔබේ වාහනේ, ඔබ මුදලකට වික්කා. මේ භාවනාවට එන කෙනෙකුටම වික්ක. ඔබ ඊට පස්සේ වෙන රතයකින් එනවා. ඔබ අරතෙන් ගත්ත රතයකින් එනවා, අරක වික්ක. හැබැයි එයත් ඒ රතයෙන් මේ භාවනාවට එනවා. ඔබ ඒක දකිනවා මේ පාකින් එකේ. නිකන් හරියට සිතිවිලි විතරයි හිත නෑ වගේ නේද? දැන් මට ඒ කාර් එක ඇරලා බලන්නවත් පොඩ්ඩක් යතුර දෙන්න කියලා ඉල්ලන්නවත් ඒකේ තියෙන දේවල් වලට මේකේ සර්විස් කරාද, ලයිසන්ස් කරාද, ඉන්ෂුරන්ස් කරාද කියලා අහන්නවත් එහෙම සිහිසිම අයිතියක් නැති නිසා එයා ඒකට යොමු වෙන්නේ නැහැ. නිකන් මොනව ගලබන්නෝ යන්නේ. ඒකේ වර්ණයක් විතරයි, රූපයක් විතරයි පේන්නේ, අයිතියක් පේන්නේ. මේ උදාහරණයක් ගෙනල්ලා දෙන්නේ වෙනතොන් තේරුම් ගන්න. මෙන්න මේ තරම් දුරස්ත භාවයක් ඇති වෙනවා සියලු ඉන්ද්‍රියන් කෙරෙහිම. ඒ කියන්නේ ඉන්ද්‍රියන් ටික ඔක්කොම විකුණනා වගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම විකුණනා. අයිතියක් නැති රූප දිහා බලනවා, අයිතියක් නැති ශබ්ද අහනවා, අයිතියක් නැති සිතිවිලි ධාමයක් ක්‍රියාත්මක වෙනවා. බලන මොනතරම් සහනයක් ඇද්ද කියලා ඒ හිතට. ඒක නිසා උපමා කරේ නෙළුම් පතේ දියනරදී කියන වචනය. ඒකම තමයි මම මෙතෙන්ට ගෙන ආවේ වර්තමානයේ නූතන උදාහරණය. එතකොට හරිම ලස්සනයි. කවුරු හරි හිතන්නකෝ මේ සිතිවිලි නැතුව ඉන්නවා කියලා. සිතිවිලි නැති වෙලා අවුලුත් එනවා. ඒක හරි. නමුත් සිතිවිලි අවශ්‍ය වෙලාවලට අපිට සිතිවිලි ඕන. ඒක සිතිවිලි. රාතුණ්ඩ සිතිවිලි නැද්ද? සිතිවිලි තියෙනවා. බුදුවරුණ්ඩ සිතිවිලි තියෙනවා. ඒක අපේ මේ බාහිර මොළෙත් එක්ක තියෙන ක්‍රියාවලිය. ඒක නැති වුණොත් වැඩ කරන්න බෑ. සිතිවිලි කියන්නේ ටයිමර් එකක් වගේ. ඒක අපි දාලා තිබ්බහම ඒකේ වෙලාවට සංඥාවක් එනවා. සිතිවිලි වලට මහා බලයක්, ජවයක් හදන්න පුළුවන් උඟ ඇතුලේ. නැහැට සිටි පාද යන්න ඕන කියලා ඔබට හිතුනොත් එහෙම අද ඉඳලම ඇඟ හදනවා එනර්ජි එක. දැන් හෙට මොකුත් වැඩක්ම නැහැ, මම ෆ්‍රී දවසක් කියලා හිතන්න බලන්න. හොද්දට නිදා ගන්න පුළුවන් එනර්ජි එකක් හදනවා. දැන් මට ඇඳ පැලෙන්න නිදා ගන්න පුළුවන් කියලා හිතනවා. එතකොට ඉතින් ඒ අර ඔක්කොම ටික ලොස් කරලා දාලා එයා නින්දට වුමනා කරන වටපිටාව එයා හදා ගන්නවා. ඒ වගේම තමයි පින්නතුනේ මරණ බය, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් මට රැසක් වෙනවා කියලා තේරුම් ගත්තොත් එතනින් අපේ ශක්තියක් එනර්ජි එකක් හදනවා නිවන් දකින්න. ඒකට කියනවා වීර්යය. වීර්යයක් හදනවා නිවන් දකින්න. අපාභිය අතර දැනෙන්න පටන් ගත්තොත් මේ අපාභිය දැනෙන්නේ ප්‍රඥාවන්තයන්ට. අපාභිය දැනනොත් එයාට අක්කන මේ අපාභියෙන් මම නිදහස් වෙන්න ඕන, සසර අපාභියෙන් නිදහස් වෙන්න ඕන. හිතේ තියෙන වේදනාවල්, හිතේ තියෙන සියුම් දේවල් දැනෙන්නේ, ඒවට ප්‍රතිකර්ම කරන්නේ ඉමහත්සේ මහත්සේ ඥානවන්තයෝ පඬිවරු. පඬිවරු කියන අය මේ විශ්වවිද්‍යාල උපාධි ගත්ත අයට නෙමෙයි, පඬිවරු කියන බුදුවරු සසර ඉඳලා පුරුදු අයට. ඒ අය උපාධි නැති වෙන්නත් පුළුවන්, තියන වෙන්නත් පුළුවන්. ඒකේ අදාළත්වයක් නැහැ. මොකද බුදු සසුනේ මහා උගතුන් වගේම සාමාන්‍ය පාසල් නොගිය උදවියක්, අකුරු නොදන්න උදවියක් පැවිදි වුණා. අකුරු නොදන්න පමණින්ම මේ පෞරුෂයක් මනින්නේ නැහැ. දැන් ওই වැඩි ජනතාව බලන්න ගිහිල්ලා ඒ වැඩි ජනතාවගේ තියෙන සංවේදී බව, උත්තරීතර බව හරි උසස්. හැමෝම නෙමෙයි. ටික දෙනෙක් ඉන්නවා ඒ අතර, මෝඩ පිරිසකුත් ඉන්නවා. එහි අය අතරත් ඉන්නෝ මේ උග්ගටිතඥ පුජ්ජලයෝ. ඒ වැදි තාත්ත කෙනෙක් මාව හඳුනගෙන එයා දැහැත් එකතු කරලා වැදලා කියනවා, වහන්සේගේ හදවත හරි පුදුමයි, වහන්සේ අපේ බුදුහාමුදුරු හිටපු වගේ කාලේ කෙනෙක්. ඒ මනුස්සයාගේ වේමිකම් මේ බොරුවටවත් මගෙන් කීයක් ගන්නවත් නෙමෙයි. සැබෑ සංවේදී මනුස්සෙක්, වයසක එක්කෙනෙක්, වයසක වැඩි තාත්ත කෙනෙක්. ඒ කිව්වේ මනුස්සයයි හදවතින් මාව හඳුනගත්ත නිසා. එහෙම නැත්තම් නිකම් පේන්නේ නිකම් මේ මම යන එන විදිහෙන් මම පේන්නේ නිකම් මුදලාලි හාමුදුරු කෙනෙක් වගේ. ඈ මේ අධික තණ්හාවෙන් මේ සල්ලිපස්සේ කියපු හාමුදුරු කෙනෙක් වගේ තමයි පිටින් පේන්නේ. අර හදවත ඇහිඳගන්නේ මනුස්සයා අපේ හිත් සංවේදී වෙන නිසා. නැත්තම් මගේ පෙනුම ඒක නෙමෙයි. ඒතකොට කලාතුරකින් එහෙම කෙනෙකුට ඉන්නවා. ඒ නිසා අපේ පොත්ත බලන අය ඉන්නවා අපේ හදවත. මට වැදගත් වෙන්නේ ඇත්තෙම පොත්ත බලපු මිනිස්සු නෙමෙයි, අපේ සිත් බලලා හඳුනා ගන්න පුළුවන් මිනිස්සු විතරයි වැදගත් වෙන්නේ. පොත්ත බලලා පැහැදෙන මිනිස්සු වැඩක් නැහැ. මිනිස්සු මෝඩයෝ. අඳින ඇඳුම බලලා, ඉන්න පිළිවෙත බලලා පැහැදෙන මිනිස්සු ඒගොල්ලෝ වැඩක් නැහැ. ඒගොල්ලෝ කොයි වෙලාවේ කඩම් වැටෙනවද දන්නේ නැහැ, කොයි වෙලාවේ මේ උගුල්ලා දිනවද දන්නේ නැහැ, අනිත් පැත්තට හතුරු වෙනවද දන්නේ නැහැ. මොකද හදවත තේරුම් ගත්ත මිනිස්සු විතරයි සැබෑ පුජ්‍යලෝ. ඒ නිසා වෙනතුනේ මේ විවාහයකට උනත් එකිනෙකා සහ සම්බන්ධ වෙනකොට ඇත්තෙන්ම තේරුම් ගන්න ඕන හදවත තේරුම් ගත්තයි. පොත්ත තේරුම් ගත්ත අය, දේපල තේරුම් ගත්ත අය, දෞරේක කොච්චරද තේරුම් ගත්ත අය වැඩක් නැහැ. හදවත් තේරුම් ගත්ත අය කවදාවත් අමනාප වෙන්නේ නැහැ, තරහා වෙන්නේ නැහැ. ඒක ලෝකයි ලෝකේ වේත්‍ති. එතෙන්ද සවිඥානක මිනිස්සු බොහොම දුර්ලභයි. අන්න ඒගොල්ලන්ට තමයි කියන්නේ උග්ගටි තඥ. ඒගොල්ලන්ට වචනයක් කිව්වොත් අනිව අරෙන් තේරෙනවා. ඒගොල්ලන් වචනයක් කිව්වොත් තේරෙනවා. හිතෙන් තමන් මමේ මමේ කියලා අල්ලගෙන ඉන්නවා. හිතෙන් අහලා බලන්න ඕනේ. ඉතින් ඔබ තව කොච්චර කාලයක් ඔය මමයි මමේ කියලා අල්ලන්නේ නේද? මන්නම් අහන්නේ මෙහෙමයි. ඔබ තම කොච්චර කාලයක් මමේ මමේ කියලා අල්ලගෙන ඉන්නද? එහෙම මහන්ට. එතකොට උත්තරයක් දෙයි. ඒ ඇතුළෙන් වෙනවා ඒ උත්තරේ. ඔබට ඕනන්ද අවුරුදු 10ක් අල්ලගන්න ලැබෙයි, 20ක් අල්ලගන්න ලැබෙයි, 30ක් අල්ලගන්න ලැබෙයි කියලා අස්සන්ට කියයි ඇවිල්ලා. මාරයා බොරු කියන්නේ නැහැ නේ. මාරෙන් අහන්න ඕනේ එක එක දේවල්. මාරයත් එක්ක තර්ක කරන්න ඕන. බොරු කියන්නේ නැහැ. හෘද සාක්ෂිය බොරු කියන්නේ නැහැ. ඒ කියන්නේ අර පාවිච්චි කරන වචනයත් හරි වැදගත් නේ හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය කියන එක බොරු කියන්නේ නැහැ. හෘද සාක්ෂිය ඇත්ත. මම දන්නේ තමයි හෘද සාක්ෂිය බොරු කියනවාද කියලා. නමුත් අපි හිතන් ඉන්නේ හෘද සාක්ෂිය බොරු කියන්නේ නැහැ කියලා. බොරුවක් කිව්වොත් හෘද සාක්ෂියේ ස්වභාවය තමයි ඒක බොරුවක් බව දන්නවා. අන්න ඒ හෘද සාක්ෂියේ ස්වභාවය. එතකොට ඒක බොරු කියලා නැහැ නේ. බොරුවක් කිව්වොත් බොරුවක් බව දන්නවා හෘද සාක්ෂිය. මමත්වයේ අත්හරින්න බලයක් මනුෂ්‍යයෙකුට හදන්න පුළුවන් කියලා පුළුවන් නම් පින්නතුනි ඒ මමත්වයේ බලේ ඉක්මවා යන බලයක් ඒක. දැන් මමත්වයේ අපි හිතමු 5 කිලෝමීටර 1000ක වේගයෙන් දුවන වාහනයක් කියලා යානාවක් කියලා අපි හිතමු. එතකොට 5 කිලෝමීටර 1100ක් දුවන වේගයක් හදන්න ඕන අපි මමත්වයේ පරද්දන්න. පුළුවන් මමත්වයේ වේගය කොච්චරද? මම උදාහරණ දැක්කොට 5 කිලෝමීටර 1000 කියලා මමත්වයේ වේගය ආලෝක වේගයේ ඉක්මවා පවතිනවා. අසුරු සැනකට ආලෝකයක් කියන්නේ මෙහෙම ටෝච් එකක් ගැහුවාම මෙතන ඉඳලා අතෙන්ට එළියේ යන්න තියෙන වේගයට තමයි ආලෝක වේගය කියන්නේ. දැන් ඒකොට හිරුගේ ඉඳලා අපිට ආලෝකය මෙහාට වැටෙන්න කොච්චර වෙලාවක් යනවද අන්නේ වේගයට තමයි ආලෝක වේගය කියලා කියන්නේ. ඒ වේගය හරිම ප්‍රබල වේගයක්. එහෙමනම් ඒ වේගයේ ඉක්ම වූ වේගයක් හදනවා කියලා කියන්නේ පින්නතුනේ අන්න එතන තමයි වේගයේ උපරිමය නිශ්චලයි කියන මහා ගම්භීර වචනේ තියෙන්නේ එතන. මම දන්නේ ඒකත් ලෝකේ කවුරුවත් කියලා තේනවද කියලා මම තමයි මේ ප්‍රකාශ කරේ ලෝකයට. වේගයේ උපරිමය නිශ්චලයි. ඕකම වෙන්නේ නැති මිනිස්සුන්ට වෙනත් ආකාරයකින් තේරුම් ගන්න සමහරලාට දේශනා කරලා තියෙනවා. මේ සරියුත් මහරහතන් වහන්සේට පුළුවන් කියලා කියනවා ශක්තිමත් පුරුෂේ කුස්කලාත පාත් කරනවට වඩා වේගයෙන් මේ මහා පෘථිවිය වටේ අත්තටාවක් ගිහිල්ලා එන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා ලෝකෙ වටේ. ඒකෙන් අදහස් කරන්නේත් ඒ මේන් කරන්නේත් ඒ ගැඹුරුම අර්ථය තමයි. වේගයේ උපරිමය නිශ්චලයි. දැන් වේගවත් ශක්තිමත් පුරුෂයෙකුට පුළුවන් මේ අතක් මෙහෙම කරලා උස්කල පාත් කරන්න. ශක්තිමත් පුරුෂයෙක් කියන වචනේ පාවිච්චි කරන විශේෂයෙන් ඒ කියන්නේ අපි හිතමු බෘස්ලි මාස්ටර් වගේ කෙනෙක් කියලා වේගයෙන් පංච් කරන කෙනෙක්. දැන් බෘස්ලි මාස්ටර් පංච් කරන කාටවත් අල්ලන්න බෑනේ. ඇහැට හොයන්නත් බෑ. හයි ස්පීඩ් කැමරාවක් ඕන. දැනටත් ඉන්නෝ ඒ වගේ ආයුධ වෙන්නෝ. ඒක ඇස්මානයට ගන්න බෑ. මේ අතේ අලු ගාලා අතේ අලු ටිකක් පවුඩර් ටිකක් ගාල ඉවරලා එක පාට පංච් කරනවා. පංච් කරන එකක් පේන්නේ නමුත් හරියට පපුවේ අලු තියෙනවා. ඒ තරම් වේගවත්. එතකොට ඒකේ අදහස් කරන්නේ මේ තප්පරයක්. මේ තප්පරයක කාලයක් තප්පරයක කාලික දෙයක් නොතිරෙන වේගයක්. එතකොට පින්නතුනේ මේ වේගය කොහොමද තමා තුළ නිර්මාණය වෙන්නේ? ඒකට තමයි කියන්නේ අකාලික වේගය. අකාලික වේගය. පින්නතුල හිතෙන්නේ නැද්ද මේ සත්‍ය මේ ධර්මයේ යමෙක් ලෝකේ සොයාගත්තද ඒ උත්තමයා මොනතරම් උත්තරීතරද? ඒ ශ්‍රවණය කර හෝ අවබෝධ කරගත්ත කෙනා මොනතරම් විශිෂ්ටද, මොනතරම් උදාරද කියලා ඔයත්තන්ට තේරෙන්න ඕන. මොකද ඒ තරම් ගම්භීර සියුම් සංකීර්ණ ධර්මතාවයක්. මේක දැන ගැනීම කියන එක අවබෝධය නෙමෙයි කියලා මතක තියාගන්න. දැනගත්තහමත් හරියාම ධර්මයේ දන්නවා, මොලෙන් දන්නවා කියලා. නමුත් ඇතුලේ වැඩ ටික ඔක්කොම වෙනවා. ඒක වැදන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. නිසා අපටත් ඒ ධර්මයේ දැනගන්නකොට එදා දවසටත් මහා පුදුම ශාන්තියක්, පුදුම සැහැල්ලුවක් එහෙම දැනුණා. ඒ ධර්මයේ දැනගත්තහම තියෙන ඒක හරියට අර මූදේ අතරමං වෙච්ච මිනිස්සේ ගොඩබිමක් දැක්කා වගේ හිතේ ලොකු බරක් නිදහස් වෙනවානේ. ගොඩබිම දැක්කා. දැන් යන්නයි තියෙන්නේ කියලා. හැබැයි යා ගොඩබිමට ඇවිල්ලා නැත්තම් වැඩන්නේ නැහැ. ඒක නිසා අපි කර වැඩේ තමයි ධර්මයේ දැකලා ගොඩාක් කාලයක් තිබුණා. දකිමින් ධර්මය. ඊට පස්සේ අපේ අභියෝගයේ බවට උනේ දැකපු ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැකපු ගොඩබිමට එන්ටෝ. අන්න අපි වඩාත් සතුට වෙච්ච දවස තමයි දැකපු ගොඩබිමට ආපු දවස. ඊට පස්සේ නිර්භයත්වයේ ඇති වෙනවා. මූදේ ඉන්නකම්ම ඕ ගොඩබිම දැක්කත් මූදේ ඉන්නකම් බය තියෙනවා. කොයි වෙලාවෙ අන්තරකටපත් වේද, කොයි වෙලාවෙ මූදට වැටේද, කොයි වෙලාවක සතෙක් ප්‍රහාරයක් වේද කියන දැඩි බයක් තියෙනවා. ඒක නැතිලා යනවා ගොඩබිමට ආවට පස්සේ. ඒ නිසා තමන් දකින ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂද නැද්ද කියන එක පවා බලන්න බොහොම සියුම් ඥානයක් තියෙන්න ඕන. නැත්නම් ප්‍රත්‍යක්ෂ වගේ කියලා තේරෙනවා. මොකද අර සියුම් අනුශේෂ ශේෂ ධර්මතා තියෙනකොට ලොකුවට බරට හිතට දැනෙන්නේ. දැනෙන්නේ නැති හින්දා හිතනවා තමන්ට ප්‍රත්‍යක්ෂයි කියලා. නමුත් සියුම්ම බලද්දී තේරෙනවා තමන්ගේ මමත්වේ මේකේ සැරිසරනවා නම් සැරිසරනවා කියලා පේනවා. අන්න එතකොට තමන් අවියාජ ලෙසම මට මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ කවද්ද? ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද? ප්‍රත්‍යක්ෂතාවය සඳහා වැඩ කරන්න ඕන. ඒකට ප්‍රත්‍යක්ෂ නොවෙන්නේ කුමන හෝ සියුම් දෘෂ්ටියක ලැබ ගැනීමක් නිසා. මොනවා හරි සංඛාර බන්ධනයක ඉන්න නිසා පංච උපාදානස්කන්ධේ යම් තැනක තමන් හිර වෙලා ලොක් වෙලා ඉන්නවා. ඒක නිසා ඒ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ. නිසා තමන්ට මේ හිතේ කොයිබවත් කඩිය කනවා වගේ දේවල් තියාගන්න බෑ. සුයි සුද්ධං අහෝසි කියන මට්ටමට, චේතෝ විමුක්ති කියන මට්ටමට, ප්‍රඥා විමුක්ති කියන මට්ටමට, සංඛාර විමුක්ති කියන මට්ටමට, විඥාන නිරෝධයි විමුක්ති කියන මට්ටමට එන්න ඕන. හාත්පස බොහෝ බලන්නේ එකම විශ්වයක් පමණක් පේන්න ඕන. එකම විශ්වය. ඒ කියන්නේ විශ්වය තමා දකින්නව නෙමෙයි. එදාට මොනවද රහසක්, මොකද ධර්ම කාරණයක්? විශ්වය ඔබ දකින්නව නෙමෙයි එදාට. ඔබ විශ්වය බවට පත් වෙනවා. ඉතින් කියන්න තියෙන මේ කරුණ ඔබට තේරෙන්නේ නැත්තම් මට සමාවන්න. හරි සමාවන්න. මොකද මං ඔබට ඒ වරද පටවන්නේ නැහැ. මම මේ බාර ගන්නවා.
අනුන්ට වරද පටවන්නේ නේද? අඥානයිනේ. ඒ නිසා මම ඒ වරද බාර ගන්නවා. ඔබට තේරෙන්නේ නැත්නම් මට සමාව ගන්න. එමනා හැම දිනාටම තෙරුවන් සරණයි. සියලු යහපත වේවා. සද්ධර්මයේ උදාව අදාදම සිදු කරගනිත්වා සිදු වේවා කියලා හැමතැනටම ප්‍රාර්ථනා කරනවා.